ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 දිනවර කියවීම 6 වෙනි වෙන්කල දිනය ඔනරබල් රවි කරුණානායක you have 23 minutes.
කතානායක සුමනී මං තාමත් සතුටු වෙනවා ජනාධිපති අමරදිසානායක මංගලායව ගැන ආද වචන සල්පයක් කතා කිරීම ගැන සීමිත සම්පත් අසීමිත ඉල්ලීම් ප්‍රමුඛත්වය අනුව බෙදා ගැනීම තමයි අයවැය කියන්නේ මේ අයවැය කියනකොට මේ එවැනි සීමිත සම්පත් කියන්නේ දුප්පත්කම නැති කිරීමයි පීඩනය නැති කළා ඒ පුළුවන් තරම් ආර්ථිකය තුලින් සබිබල ගැන්වීමක් තුලින් හැම දිනාටම ඒ තියෙන පීඩනය අඩු කිරීම ස්වයං රැකී ඇති කිරීම රැකී ආරක්ෂා කෘෂිකර්ම ඵලදායීතාවය ඇති කිරීම ආර්ථික ප්‍රසාරණය කිරීම ගෙවල් ලබා දීම මන්ද පෝෂණ නැති කිරීම කියන ඒවා තමයි අපි බලන්නේ මෙන්න මේක තුලින් මේ සම්බන්ධයෙන් කතා කරනකොට මගේ සිත යොමු වන්නේ අයවැය 2015 16 17 සහායක නැවත පුනර්ජීවනය දුන්න 2023 24 ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුල වැඩ කරන සේවක පිරිසත් දක්ෂ ප්‍රමාණයක් කියන මුදල් අමාත්‍යංශයේ හිටපු දැන් සිටින ලේකම් මහින්ද සිරිවෝදන හිටපු DST අපේ AK සෙනවිරත්න මේ අය ඉතාමත් දක්ෂතාවයක් සමග මේ අයවැය කළ තිබෙන නිසා තමයි මම ඉතාමත් සතුටු වන්නේ අනුර දිසානායක ජනාධිපතිගේ අයවැයත් එයා කාර්යම යන්නේ කියලා ලෙස බැලුවාම ඒකේ කන්ටිනියුටියක් තියෙනවා ඉදිරි දැක්මක් සහිතව ගමන් කිරීමක් තියෙනවා හැබැයි ඒක මතක් කරන්න අවශ්‍යයි හැම වෙලාවෙම කියන මේ අවුරුදු 76ක් යන කියන නිසා මම හිතුවා මතක් කිරීමක් ඇති කරන්න අවශ්‍යයි 1948 ඉඳලාසින් පසුව UMP DS සේනානායක අනුගමනය කරපු මේ වැඩපිළිවෙල ඒකින් රට ඒ සුද්ධංගෙන් බලය අරන් ලාංකිකයන් තුලින් ඉදිරියට ගෙන යාමක් තිබ්බා 77 UMP එකේ ජයවර්ධන බලයක් රැකගෙන ලංකාව ලෝකෙට විවෘත කළා ඒ විවෘත ආර්ථිකය තුලින් ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව ඇති වුණා ඒ වගේම තමයි 2022 මේ රටේ පෝලිං යුගයක් තියෙනකොට මේ රටේ ආර්ථික කඩා වැටෙනකොට කවුරුත් එක්ක නායකත්වයක් දෙන්න නැති වෙනකොට සත් ජාතිපක්ෂයේ හිටපු නායක අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒක ආර්ථිකයේ බාර අරගෙන ස්ථායීකරණයක් ඇති කරගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් ලෙස මේක පෙන්වලා දීලා තිබ්බ කොයි ආකාරයෙන්ද ගෙනියන්න අවශ්‍ය වන්නේ සත් ජාතිපක්ෂය කිව්වහම මේ රටේ මයි තමත් ඕනේ කමින් මොකද නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් අපේ හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා ගෙවල් ලක්ෂ 10ක් ඇති කළ තිබ්බා ගාන දිසානායක මහවැලි ඇති කළ තිබ්බා ලලිත් අතුරත්මුන්දිරි වරාය මහපොළ රූපවාහිනිය පරිගණක යන්ත්‍ර ගෙනල්ලා දුන්නා ශ්‍රී ලංකා නායතනයක් ඇති කළ දුන්නා ඒ වගේම නිදාස් වෙළඳ කලාප විදුලි බලාගාර ඒ කියන්නේ වික්ටෝරිය රන්දෙනිකල මදුරුවය රටේ සංවර්ධන ඇති කළ තිබෙනවා කියන එක ජනතාව සඳහා මතකයක් තියෙන විදිහට කටයුතු කළ තිබ්බා ඒ ආත්‍ය ස්ථායීකරණයක් ඇති කළ තිබ්බා නමුත් මේ ඔක්කොමත් සමග අලුත් දේශපාලන ගමනක් බිහි වුණා අපිට පේනවා ජනතාව තුළ යම් විදියෙන් අවිශ්වාසයක් තිබ්බා මේ පාලනේ හරියට ගියේ නැහැ කියලා ඒ නිසා අලුත් ඒ විශ්වාසය තුළින් අද ජාතික ජනවල වේගයේ ජනාධිපති අමර දිසානායක අද ඒකේ ජයග්‍රහණය කළා තියෙනවා දැන් අලුතෙන් හිතන්න තියෙන අවස්ථාව ඇවිල්ලා තිබෙනවා මේකේ ඕල් පොලිටිකල් ඐඩියාස් කියන්නේ පරණ අදහස් අපි පැත්තකට දාන්න අවශ්‍යයි බී නිව් බී ඩෑරින් බී බෝල් යූ කැනොට් ෆොලෝ යූ මස්ට් බී ලීඩින් දැන් මම මේ අවස්ථාවේ මගේ දේශපාලන නායක ගුරු අපේ ලලිත් අතුලත්මුදිරි කියපු සටන් පාටනයක් මතක් කරනවා මේකේ කුමක් හරිද නෙමෙයි කවුරු හරිද නෙමෙයි කුමක් හරිද කියන ඒ දෘෂ්ටි කෝණයෙන් අපි උත්තර දිය යුතුයි මේ මොහොතේ මං ඉතාමත් මූල්‍ය විනයකේ කගේ කරන දේ තමයි මේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මේ රටේ ආර්ථික කඩා වැටෙන තාක්කල් අපි ජාත්‍යන්තර මූල්‍ය අත්‍යවශ්‍ය ආයතනයක් නොවේ. නමුත් කඩා වැටුණට පසුව ඒක පුළුවන් තරම් ඉක්මනට එළියට එන්න ජාත්‍යන්තර මූල්‍යයට මූල්‍ය අරමුදලට යා යුතුයි. නමුත් AI කියන හැමදේම කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක මේ අපි මතක් කරන්න කැමතියි. මම මේ අවස්ථාවේ උපුටා ගන්නවා ජනාධිපති අමර දිසානායක February මාසේ 7 වෙනිදා කියපු දේ ශ්‍රී ලංකා only viable recovery avenue is to continue current IMF back path. ඉතින් ඒ නිසා මා හිතන විදිහට ඒක හරි මාර්ගයක්. අපි මෙතන මා හිතන විදිහ එක්සත් ජාතික පක්ෂය තමයි මේ සම්බන්ධයෙන් එදත් මේ සම්බන්ධයෙන් අදත් ඉදිරියටත් කටයුතු කරන්නේ. නමුත් ඒ අය කියන හැම දෙයක්ම අපි පිළිපදින්න අවශ්‍ය නැහැ. මේ 17 වෙනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා තමයි ගෙනියන්නේ 16 වතාවේ තිබ්බහම මම හිටපු මුදල් ඇමති එය ඇවිල්ලා අදහස් දුන්නට පසුව අපේ දේශීය නායකයෝ දේශීය මුදල් අමාත්‍යංශ ඉන්න දැනුවත්කමක් තියෙන පුද්ගලයන් ඒ විද්‍යුතුන් පුළුවන් ඒ සුද්දන්ට වැඩිය හොඳ උත්තරයක් දෙන්න කියන එක මං හිතන්නේ මතක් කරන්න අවශ්‍යයි. මං ඇයි ඒ කියන්නේ කියලා ඉදිරියට මම පෙන්නලා දෙන්නම්. ඒ සම්බන්ධයෙන් මං අගය කරන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනීම. ඇයි ඒකේ විශ්වාසයක් ඇති කරන එක. ජනතාවට මොනා කියලා බලේ ගත්තත් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බොරු කරන්නේ නැති විදිහට ගෙනියම තමයි මං හිතන්නේ ආර්ථිකය සවිශක්තිමත් කරන්න පුළුවන් එකම ගමන. එක්සත් ජාතික පක්ෂ විවෘත ආර්ථිකය මූල්‍ය විනය ආර්ථිකය ප්‍රසාරණය කිරීම මේ සිසු සංවර්ධන යොමු කරන්න පුළුවන් ව්‍යාපෘති ගණනාවක් ඇති කරලා තිබෙනවා. මේක දැන් අලුතෙන් හිතන්න තියෙන දේ තමයි අපි ව්‍යාපෘතිය බැලුවාම ඒකේ 100%, 80%, 10% වියදම් කරන්න නැතුව ඒකේ ඵලදායිතාවය කීයද? cost benefit analysis එක මොකද්ද? economic rate of return. යම් තැන්වල පාරක් දැම්මහම ඒකේ වටිනාකම ඉබේම ලැබෙන්නේ නැති වුණාට ඒකේ economic return එකයි සහ ඒකේ cost benefit analysis එක බලන්න අවශ්‍යයි. economic diversification ආර්ථික විවිධාංගීකරණය කරන්න අවශ්‍යයි. trade facilitation මම ඒ අයවැය තුල දැක්කා එවැනි නැඹුරු වීමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන්. digitization මේක තුලින් තමයි අපි ලංකාව පුළුවන් තරම් ඉක්මනට ලෝකයට සහ දියුණු වන රටක් ලෙස අපි ඉදිරියට ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ නිර්භීත තීන්දුව ගැනීමට අවස්ථාව දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාව මම මතක් කරන්නේ අපි කොයි ආකාරයෙන්ද රටක් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ කියන එක. දැන් අයවැය ඉදිරිපත් කරනකොට මේකේ කොටස් දෙකක් තිබෙනවා. එකක් මේ අවුරුද්ද තියෙන අය, ඒ වගේම ව්‍යවස්ථානුකූලව ඉදිරි එකතු වෙන වැය. ඒ දෙකම එකතු වුණාම මේ රටේ පුනරාවර්තන වියදම බිලියන 5920ක් වෙන අතර ප්‍රාග්ධන වියදම 100% අද මේ පොදු මූල්‍ය කළමනාකරණ පන්ති යටතේ 4% අපි ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් වෙන් කරනම අවශ්‍යයි. මේ වෙන් කිරීම විතරක් නෙමෙයි මං හිතමත් ඕනෙකමින් ඔබ සියලු දෙනාගේ මිල්ලන්නේ මේකේ වියදම් කිරීම අද කරන ආයෝජනය තමයි හෙට අපට ලැබෙන ආදායමක් ලෙස අපි මේ අවස්ථාව පාවිච්චි කරන්න අවශ්‍ය වන්නේ. ඉතින් මේකේ සාමාන්‍ය සිරිත වන්නේ සියලුම වියදම් පුනරාවර්තන වියදම් කරගෙන යනකොට අන්තිමට ප්‍රාග්ධන වියදම් නැති කරලා දැන් මේකේ තියෙනවා ප්‍රාථමික සෙවුම් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා මේක කළමනාකරණය කරන්න මේ බිලියන 1315 වියදම් කරන එක අනිවාර්යෙන් කළ යුතුමයි. ඒ වගේම කැපිටල් ඇමුටයිසේෂන් බිලියන 1600යි, සමස්ත වියදම බිලියන 8835යි. මේක කරනකොට අයවැය හිඟයක් වශයෙන් බිලියන 2900ක් එකතු වෙනවා අපේ ණයබරතාවයට. දැන් මා හිතන විදිහට සියලු දෙනාම මේකේ පරිපාලනය බාරාන් තිබෙන නිසා මීට පෙර අහපු ප්‍රශ්න අනුව අහනවා, ඇයි මේ පරිච්ඡේදයේ ණය අරන් තියෙන මොනවද කළ තියෙන ව්‍යාපෘති? මං හිතන්නේ හිටපු දැන් සිටින නියෝජ්‍ය මුදල් ඇමති උත්තරයක් දුන්නා. මං ගියගෙන ඇහුවම සෙප්තැම්බර් මාසේ 2024 කොතරම් ණය ප්‍රමාණයක් තියෙනවද කියලා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරේ ට්‍රිලියන 29ක් තිබෙනවා කියලා. ඊට පස්සෙ මං ඇසුවා ඒක අද තියෙන ණය බරතාවය අනුව කීයද කියලා. ඒ නියෝජ්‍ය ඇමතිම උත්තර දුන්නා බිලියන 30 ට්‍රිලියන 31ක්. ඒක තමයි ඇත්ත තත්ත්වය. දැන් තේරෙනවා මේකේ මේක සහය දිවීමේ තරඟයක් ලෙස මේක එක තැනකින් පටන් ගන්න ගමනක් නොවේ. ඒ නිසා මේක සියලු දෙනාම අපි ඒක රාශි වෙලා මේ වැටිච්ච රට ආයිත් වැටෙන්නේ නැති වෙන විදිහකට ආර්ථික මූල්‍ය විනයක් සමග අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති කරන එක අත්‍යවශ්‍යයි. මේකේ අපි පාවිච්චි කරන්න අවශ්‍ය වන අපි දේශයේ තියෙන විද්‍යුතුන් මේ නොදන්නවා නෙමෙයි අවස්ථාව ලබා දෙන්නේ නැති එක. සමහර වෙලාවකට දේශපාලන තීන්දු ගන්න නැති වුනහම ඒ රජයේ නිලධාරියෙකුට අස්සම දාන්න බය වෙලා තියෙනවා. අද තියෙන තත්ත්ව අනුව ඒ නිර්මාණශීලී ඇමතිවරයෙක් තීන්දුවක් ගත්තොත් අවුරුදු 5කට පස්සේ ඒකට ගිහිලා උත්තර දෙන්න තිබ්බාම එයා හිතන මොන මොකටද අපි රටක් වෙනුවෙන් සංවර්ධනය කළා අන්තිමට ඒ හිසරදිය කරගහගෙන යන්න තිබෙන්නේ කියන එක. ඒ නිසා ආණ්ඩුවක් වශයෙන් ඒ කැබිනට් ඩිසිෂන් අරගෙන නිර්භීත තීන්දුව අරගෙන මේ වැටිච්ච තියෙන ආර්ථිකය එදා රනිල් වික්‍රමසිංහ බය නැතුව ගත්ත තීන්දුව වශයෙන් එතුමා ගත්තේ මේ රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් හිතුවේ නෑ එන ඡන්දය ගැන. අන්න ඒ තීන්දුව නැවත අපි ඇතිකරන්න අවශ්‍යයි. ඒ නිසා මේ රටේ මේ මොහොතේ අපි ණය පොලී වශයෙන් බිලියන 2958ක් ගෙවන මේක සමස්ස රටේ තියෙන වියදමත් එක්ක සංසන්දනය කළොත් 145%යි, මේක ආදායමත් එක්ක සංසන්දනය කළොත් 62%ක් ලෙස ලෝකෙ වැඩිම පොලි ගෙවන රටක් ලෙස තමයි අද වාර්තාගත වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ අයවැය මූලික සිද්ධාන්ත උපකල්පන හතරත් පහක් තුලින් තමයි තියෙන්නේ. 100%ක වර්ධන වේගයක් අපේ සම්පූර්ණ දළදේශීය නිෂ්පාදනය ට්‍රිලියන් 33ක් ඒ වගේම ඉන්ක්‍රිමෙන්ටල් කැපිටල් අවුට්පුට් රේෂියෝ 1:6 වශයෙන් තමයි මේ අයවැය හදලා තිබෙන්නේ. ඒ නිසා මේක මේ අයවැය පදනම් වූ ද්විත්ව මූලික අංග දෙකක් තියෙනවා. එකක් තමයි IMF මේ පැරාමීටර්ස්, දෙවැනි එක තමයි මාලිමාවේ දුන්න මැතිවන පොරොන්දු. මේක තමයි ප්‍රායෝගිකව මම කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අද මේ තියෙන වියදම දෙස බැලුවම අපේ ආදායම මේක 15.1% දළ දේශීය නිෂ්පාදනයෙන් සමත් වෙනකොට ආදායම බිලියන 5000ක් වෙනවා. කනගාටු මිලියන 5000ක් වෙනවා. ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 2024 වර්ෂයේ බිලියන 1950ක් තියෙන එක 17%ක් මේ අවුරුදේ වැඩි වෙන්න ඇස්තිමේන්තු කළ තිබෙනවා. පුරෝකථනය කළ තියෙනවා. ඒ කියන්නේ 2250යි. ඒ වගේම අපේ රේගු දෙපාර්තමේන්තුවෙන් 2024 1550ක් ඒක 135කින් වර්ධනය වෙලා බිලියන 270ක් ලබා ගන්න පුළුවන් හැකියාව ඇති වෙලා තිබෙනවා. ඒ වගේම සුරාබදු වලින් 2024 2014 112කින් වර්ධනය වෙනවා කියලා තමයි ඇස්තිමේන්තු කළ තිබෙන්නේ. මේකෙන් තමයි බිලියන 5100ක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේක එසේ මෙසේ ගමනක් නොවේ. නමුත් ඒ ආර්ථික වර්ධනය කරන්නම අවශ්‍යයි. මේක ආදායම මත රඳා පවතින අයවැයක් නොවේ. මේ පළලි වතාවට පොදු මූල්‍ය කළමනාකරන පනති යටතේ ඉදිරිපත් කළ තියෙන අයවැය තුළ මේක පදනම් වෙන්නේ දළ දේශීය නිෂ්පාදනයේ 13%ක් මිසක් ආදායම වැඩි වුණාම ඒක ෆිස්කල් ස්පේස් එක අනුව වියදම් කිරීමේ හැකියාව බාධා වෙලා තිබෙනවා. ඉතින් මේව තමයි අපි ප්‍රායෝගිකව බලන්න තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා කියපු හැම දෙයකටම නටන අවශ්‍යතාවයක් නැහැ. මම මේක අද නෙමෙයි එදාත් ප්‍රකාශ කළ තියෙන මුදල් ඇමතිවරයෙක් වශයෙන් තමයි කියන්නේ. මොකෝ මේ අයට අවශ්‍ය වන්නේ මේක ඉදිරියට ගෙන යාම, මේක හිඟමනේ ගෙන යාමක් මිසක් සංවර්ධන වෙන එකක් ලෙස සමහර රට අමාරු තත්ත්වයක් ඇති කළ තියෙනවා. කොරියාව විතරයි සාර්ථක එදියට ඇවිල්ලා තියෙන රටක් IMF එකේ උදව්ව තුලින්. අනෙත් රටවල් තිබෙනවා. නමුත් ඒ අයට අපි තර්ක විතර්ක කළා පෙන්වුවොත් මෙහෙම තමයි ගෙනියන්න ඕනේ වන්නේ කියන එක මං හිතන්නේ ඒගොල්ලොත් මීට වැඩිය ඕනෑකමින් උත්තර දේවි. දැන් 2024 වර්ෂයේ පුරාවර්තන වියදම 2604ක් වියදම් කළා තියෙනවා. ඒක මේ අවුරුද්දේ 2025 බිලියන 2970යි. දැන් ඔබ සියලු දෙනාම එදා කිව්වේ මේකේ වියදම් අධික මට්ටමකට තියෙනවා කියලා. මම මේ කියන්නේ ප්‍රායෝගික වශයෙන් අයවැයක් ඉදිරිපත් කරනකොට තියෙන ප්‍රශ්න. එදා ඇමතුරු 35ක් 40ක් තියෙනවා කියලා ඇමතුරු ඒකට දුසින් ගණන් සිටිනවා කියලා ඒ අය කජු කෑවද අර කෑවද කියලා පෙන්නගෙන ජනතාවට වෙනින් චිත්‍රයක් මවලා අද ඒ ඉතුරු කිරීම තුළ තාම වියදම බිලියන 310කින් වැඩි වෙලා තියෙනවා. දැන් පඩි වලට බිලියන 110ක් වැඩි කරාම වාහන ඉතිරි කිරීම වල කොහෙද ගිහිලා තියෙන්නේ? මේව තමයි සැබෑ ප්‍රායෝගික ප්‍රශ්න. මම එදා අගමැති මෙහි ඉන්නකොට කිව්වේ කරුණාකරලා ජනාධිපති යාපනය යනකොට පෑය හත පාර යන්නේ නැතුව හෙලිකොප්ටර් යන්නේ කුහකකමින් නෙමෙයි, රටේ සංවර්ධනයට ඕන නිසායි. මොකෝ මේ ඡන්දයක් ගන්න එහෙම කිව්වට රට පරිපාලනය කරන්න බෑ. මොකෝ පෑය හය පාර ඉන්නවා කියන්නේ පෑය හයක තීන්දුව ගන්න හැකියාව නැති වෙන එකයි. ඉතින් කරුණාකර මේකවත් පාදක කරගෙන ඒ දේ රට වෙනුවෙන් ඉදිරිය ගෙනියන්න. කතානායකතුමාගේ ගෙදර මගේ ගෙදරට අසල් වැසිලෙස තියෙන්නේ. ඇයි ඒක වහලා තියෙන්නේ? ඒක තියෙන්නේ පාවිච්චි කරන්න. ඕක තිබ්බේ නැහැ කියලා පාවිච්චි කරේ නැහැ කියලා වියදම අඩු වෙනවද? නෑ. මං හිතන්නේ මාසෙකට මිලියන 2-3ක්වත් ඉතුරු වෙන්නේ. ඉතින් කරුණාකර ඒක හෙට ඉඳන්ම පාවිච්චි කරොත් ඒක රටේ ඉදිරි ගමනට මං හිතන්නේ මේක උදව් වෙනවා. ඒ නිසා අපි කියන්නේ මේව සම්පත් ඇති කළ තිබෙන්නේ පාවිච්චි කරන්න මිසක් ඔක දැස නිකන් කෞතුකාගාර වගේ තියෙන එක නොවේ අපට අවශ්‍ය වන්නේ. ඒ නිසා මා මේ අවස්ථාවේ රටේ ප්‍රායෝගික වැඩ කරන්න තියෙන දේවල් සම්බන්ධයෙන් කියන අදහස් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ අවුරුදු 76ක මේ සාපේක් තියලා මේ අවුරුද්දේ ඕක සම්පූර්ණ වෙනස් වෙලා තිබෙනවද? නෑ කතානායකතුමනි. අද ජීවන විද්‍යාව ගැන කතා කරනකොට මට ඒ සම්බන්ධයෙන් වෙලා විනංගු කරන්න ඕනේ නෑ. මොකෝ උච්චාවචනය වෙනවා. අද වැඩි වෙන එක හෙට අඩු වෙනවා. නමුත් ජනතාව තුල ඒක නෙමෙයි තිබෙන්නේ. හාල් රුපියල් 125ට රනිල් වික්‍රමසිංහ බාර දෙනකොට අද මේක 250යි තවත් වැඩි වෙනවා කියලා තියෙනකොට කොහොමද ඒකට උත්තර දෙන්නේ? පොල් ගෙඩිය අරයා කෑවද මෙයා කෑවද රිලව පෙන්නද නොවේයි. අන්තිමට ගන්න ගියහම රුපියල් 120 තිබ්බ පොල් ගෙඩිය අද 250යි 260යි ඒ වගේ තත්ත්වයක් ඇති වෙනකොට කොහොමද උත්තර දෙන්න තියෙන්නේ? ඉතින් අවුරුදු 76 සාපේ කියන එක මේ අවස්ථාවේදී අපි පෙන්වන්න අවශ්‍ය මම ඉදිරියෙන් පෙන්වුවේ සංවර්ධන ගමන ඇති වෙලා තියෙනෙත් මේ සාපේ තුලින් නම් එහෙනම් දැන් මොනවද වෙන්න තියෙන්නේ? ඒ නිසා මේම පරිපාලනය
ඕඩර් ප්ලීස් නියෝජ්‍යකාරක සභාපතිතුමිය මූල ආසනයට පැමිණ ඇත.
මන්ත්‍රමනී මං මේ අවස්ථාවේ පරිපාලනය මා ඉතාමත් ඕනෙකමින් ඉල්ලන්නේ මං හිතන මෙතන 159 කීතියට අපි විපක්ෂෙන් මෙතන එයා කාර්යෙම ඊට වැඩි ශක්තිමත් සිටින අවස්ථාවේදී මේ පරිපාලන ගෙනියන්න අවශ්‍ය වන ජනාධිපති කාර්යාලයෙන් මිසක් පැලවත්ත කාර්යාලය නොවේ කියන එක මම නැවත මතක් කරන්නේ මේ රටේ අභිවෘද්ධියට. මා හිතන විදිහ මේ අදහස් දෙන්නේ සමහර වෙලාවක විපක්ෂෙන් බලાવી මුකෝ මේ කියන්නේ. අපි කියන්නේ මේ රටක් වුණාම රටක් පාලනය කරනවා මිසක් මේක ප්‍රාදේශීය සභාව පාලනය කරන එක නොවේ. ඒ වගේ තැනකට මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැති වුණා. ඒ නිසා තමයි මං අර විශ්වාසම වැටු නැති කරනවා කියන ඒ සාධක ඇති කරේ නැවත ඒ විශ්වාසයක් ඇති කරන්න. ඒ වගේම මේ අවස්ථාවේදී සහය දීම තනි පුද්ගලෙක් වශයෙන් නෙමෙයි මේ රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන එක තමයි තියෙන්නේ. ඒ වගේම අපි ආදායම හොයනකොට මේ රටේ 115ක් ඒ බිලියන් 5000ක් හොයන්න ගියාම මේ රටේ ප්‍රාථමික අතිරික්තයක් 2.3ක් තියාගෙන මේ රටේ බිලියන් 4150 වැඩි කරමින් බිලියන් 900 හොයාගන්න ලේසි ගමනක් නොවේ. මේක අද කිව්වට දැනටම දවස් 50ක් ගිහිලා තියෙනවා මේ අවුරුද්දේ. ඒක තුලින් අපි ඉතාමත් ලොකු විශ්වාසයක් ඇති කරලා තියෙනවා මේ රටේ කාර් ගැන ආනයන කිරීම. එදා පොරොන්දු වුණා අපි මෙහි ඉන්න මන්ත්‍රීවරු සහ ඇමතිවරු දැන් ලක්ෂ 12කට කාර්යයක් ගේන්න කිව්වහම ඊයේ බයික් එකක් ලක්ෂ 12ක් තියෙනවා කියලා තමයි අන්තිමට හෙළිදරව් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා අපට මේ මිල ප්‍රමාණය වැඩිවීම තුලින්ම ආදායමක් ලැබෙන්නේ නැහැ. දැනට මා දන්න විදිහට US ඩොලර් බිලියන් මිලියන් 72යි කනගාටු 82යි මේ රටේ දැනට LCR ලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මිලියන් 1000ක් ඒ කියන්නේ US ඩොලර් බිලියන් එකක් වෙන් කළ තියෙනකොට ඒකේ මිලියන් 80ක් US ඩොලර් මිලියන් 80ක් කියන්නේ ඒ කියන්නේ ඒකේ 108යි අරලා තිබෙන්නේ. ඉතින් මං හිතන විදිහට ලොකු වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. එමතුමා මං හිතන විදිහට ඒකේ යම් විදිය ප්‍රකාශයක් කළා තිබ්බා. ඒ අඩු වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි මා හිතන විදිහට ප්‍රායෝගිකව ජපානයේ තියෙන කාර් එකක් ලක්ෂ 20 මෙහාට එනකොට ලක්ෂ මිලියන් 20ක් වෙනකොට ඒක මම හිතන්නේ දරා ගන්න පරි හැකියාවක් තිබෙනවා. මොකෝ ඒ වගේ මිලියන් 18 කෘතිම වශයෙන් එකතු කිරීමක් බදු තුලින් එසේ මෙසේ ගමනක් නොවේ. ඉතින් මේ දෙවිය ඕනේ කමින් බලන්න අවශ්‍යයි. මොකෝ බැරි වෙලාවත ඒ ආදම ලැබුණ නැත්නම් ඒක අපේ සම්පූර්ණ වියදම් කරන්න පුළුවන් හැකියාවට බාධාවක් ඇති වෙනවා. දැන් මේ අවස්ථාවේදී ජපානයේ අපේ බැංකුවෙන් ඉදිරිපත් කළ තියෙන ණයවර ලිපි පිළිඅරන් නැහැ. ඒ සම්බන්ධයෙන් අරින්න යන වෙහිකල් උනත් ඒගොල්ලන්ට එහි ක්‍රියාත්මක කරන්න බැරි වුණාම ඒක තවත් ප්‍රශ්නයක් ඇති කරලා දෙනවා. මේ කොලඹ පෝස්ට් එකේ මම ඇමතුමාට ඉදිරිපත් කළ කියන්නම් මේ ඊයේ වෙනකන් කනගාටු සිකුරාද වෙනකන් තාම ඒක විවෘත කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ අයවැය තුල සුවිශේෂ වෙනසක් තිබ්බේ ශ්‍රී ලංකන් ගුවන් ආයතනයට බිලියන් 20ක් කෝටි 2000ක් වෙන් කළ තිබ්බා මේ සම්බන්ධයෙන් ණය ගෙවන්න. මං ඉතාමත් ඕනෙකම එදා කිව්වා මම පාලින වතාවට මේ 10 වෙනි පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථාවේදී ප්‍රායෝගික දැනුවත්කමක් තුලින් මේ ශ්‍රී ලංකන් ආයතනය කියන්නේ මිස්ටර් චූ චීනයේ ඉන්න කෙනා එංගලන්තයට යන්න අපේ ශ්‍රී ලංකන් බදු ගෙවන්න ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ ණයක් ඇති කරන්න ඒ පාඩුවක් ඇති කරන්න. නමුත් මේ සම්බන්ධයෙන් බිලියන් 20ක් වෙන් කරලා මේකෙන් ප්‍රශ්න සදාකල්ම විසඳන්න පුළුවන් නම් අපි සතුටු වෙනවා. නමුත් මේ අවුරුද්දේ කියන්නේ 2024 වර්ෂයේ 23 මැයි මාසේ ඉඳන් 24 සැප්තැම්බර් මාස වෙනකන් බිලියන් 102ක් වෙන් කළ තිබෙනවා මේ ණයතික ගෙවන්න. ඒත් ප්‍රශ්න විසඳලා නැහැ. මූල්‍ය තත්ත්වය හොඳ වෙගෙන යනවා. අද හොඳ සභාපතිවරයෙක් ගණේගොඩම මෙතුමා පත් වෙලා තිබෙනවා අපේ යාළුවෝ අපේ වල්ලත් ගණකාධිපතිවරේ. හැබැයි ඒක නෙමෙයි උත්තරේ. බැරි වෙලාවත් මැද පෙරදිග හරි කොහේ හරි බෝම්බයක් ගිහිල්ලා තෙල් මිල වැඩි වුණාම ඒක බලපානවා. එතකොට කොහොමද ඒකේ අලාභය ඇතිවන්නේ? ජනාධිපති මෙතනට ඇවිල්ලා ආයවැය කියනකොට කිව්වා අනිවාර්යයෙන්ම නැවත මේ ශ්‍රී ලංකා නායතර ඉදිරියට ගෙනියන්න තම සත්‍යයක් වෙන් කරන්නේ නැහැ කියලා. මෙහෙමම තමයි මීට පෙර කියලා තියෙන්නේ. මා හිතන විදිහට අර පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක මෙතන ඇමති ඉන්නවා කරුණාකර මේක පාවිච්චි කරන්න. අපි එදා මේ සම්බන්ධයෙන් බැලුවා, මේ රට එනවා බලනවා. නමුත් මේක ලොස් ලීඩර් පොලිසියක් හැටියට ගෙනියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කරන අවස්ථාවේදී මේක පරිපාලනය පුද්ගලීකරණය කරන එක තමයි හොඳම කියන එක මම මේ අවස්ථාවේ නිර්භීතව කියන්නේ. මේ රටේ අභිවෘද්ධියට ඉඩ ගෙනියන්න පුළුවන් හැකියාව. ඒ නිසා US ඩොලර් බිලියන් තාම ශේෂ පත්‍රයේ බිලියන් US ඩොලර් බිලියන් 900ක් නැතහොත් බිලියන් 270ක් නැත්තේ.
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ.
පටන් ගන්න ඉස්සෙල් මම ප්‍රශ්න අහනකොට මිනිත්තු පහක් ඉතුරු කරලා දුන්නානේ. ඒකත් මේකට බාධාක් වෙලා තියෙනවා. පටන් ගන්න වෙලාවේ අඩු වෙනවා කියන්නේ එහෙනම් කලමනාකරණය ඔතනින්
කාලයක් කලමනාකරණය තුලින්
මේ මම අර ප්‍රශ්න ඉතුරු කරලා මිනිත්තු පහක් ඉතුරු කරලා දුන්නා. ඒකවත් මගේ වාසිය ලබා දෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මට පේනවා ගිය අයවැය තුලින් මේකේ අමතර බදු ඩිජිටල් කරණය පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ADB එකෙන් ස්මෝල් ඇන්ඩ් මීඩියම් ලෝන්ස් වලට ගෙවන එක, ඊට පස්සේ පෝට් ඩිවලොප්මන්ට් නැෂනල් ක්‍රෙඩිට් එක ADP එක තුලින් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් නිවැරදි කිරීම, මේ වගේ වැඩ පිළිවෙළ තුලින් ඉදිරියට ගෙනියන්න මම හිතන්නේ රටේ අභිවෘද්ධියට හොඳයි. හැබැයි ඒ වගේම මේ රටේ ට්‍රස්ට් ඉන්ඩස්ට්‍රිස් වෙන සංචාර කර්මාන්තය තම සතයක් වෙන් කළ නැහැ. ඒ වගේම තමයි අපේ කෘෂිකර්ම පද්ධතිය මේකට වී ගන්නවා කියලා මුළු මහිතනේ මහා අස්වැන්නට මහිතනේ එන සම්පූර්ණ මෙට්‍රික් ටන් 2400ක් මූල්‍ය වටිනාකම ලෙස බැලුවොත් බිලියන් 345ක් වෙයි. ඒකෙන් බිලියන් 5ක් කියන්නේ 100.12. මේක කිසිසේත්ම මේක මාකට් ඔරියන්ටේෂන් එකක් ඇති වෙන තත්වයක් නෙමෙයි. ඉතින් මේ සම්බන්ධයෙන් මීට වැඩි ඕනකමක් ඇති කරන්න අවශ්‍යයි. බැංකු අරිනවා කියලා ඉදිරිපත් කළා තියෙනවා, බොහොම හොඳයි. හැබැයි ඒකේ සාපේක්ෂව ඒ ලේඛනයේ මිලියන් 5000ක ප්‍රාග්ධනක ඇති කරන්න පුළුවන් වෙන් කිරීමක් කොහෙද කරලා තිබෙන්නේ? ඒ වගේ තමයි මා හිතන විදිහට ආයෝජනය. මේ රටේ ආයෝජනය තමයි අතිවිශේෂය. මේ රටේ ආර්ථික ප්‍රසාරණය කරන්න ආයෝජන වැඩි කරන්න අවශ්‍යයි. ආයෝජන වැඩි කරන්න අවශ්�ය නම් මා හිතන්නේ පුරෝකතනය කළ තියෙනවා US ඩොලර් බිලියන් 19ක්, සේවා අංශයෙන් බිලියන් 6යි, බාණ්ඩ වලින් බිලියන් 13ක් ලෙස මේ රටේ අපනයන හොයාගන්න. ඒකට කොයි ක්ෂේත්‍රයේද වැඩි කරන්න පුළුවන් ප්‍රාග්ධන වියදමක් වෙන් කළ තිබෙන්නේ? පොලි අනුපාතය මම අගමැතිණියගේ ඇහුවේ එසේ මෙසේ නෙමෙයි. 100.15ක් තිබ්බහම මේ රටේ කවුද ඇවිල්ලා මේ රටේ ආයෝජන කරන්නේ? මොකෝ වෙනින් රටක 10%ක් පොලි 10%ක් ලාභයක් තියෙනකොට ඉන්දියාවේ අපි අතර ඒ තරංකාරී තත්ත්වයක් කරනකොට ඒකනම් 6%ක් ගෙවනකොට අපි 16%ක් බැංකුවට ගෙවනකොට 10% තියෙන බැංකුවේ වර්ධනය වීමට. මේ නිසා තමයි අපි අහන්නේ පළපුරුද්දක් සහිතව ව්‍යාපාරය කළ තියෙන නිසා කොහොමද අපි ඒක මෙවන්නේ. ඒ නිසා
ඌනස මන්ත්‍රීතුමා
තව කාලය ලබා දෙනවා මම ඒක පාවිච්චි කරන්නම්. ඌන සංවර්ධන ප්‍රදේශ දියුණු කරන්නේ කොහොමද? S VAT එක කොහොමද අපි නවත්තන්නේ? මේ නවත්තනවා නම් කරුණාකර ඒක ආයෝජකයට දෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න. මොකෝ බැරි වෙලත් S VAT එක මේව කරොත් කවුරුත් ආයෝජන කරන්න නැති වෙනවා. මොකෝ වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා BUI Port City මේ ඔක්කොම one stop shop කිව්වට මේක අවුරුදු ගණන් යන තැනක් වෙලා තිබෙනවා. ඒ නිසා කරුණා කළා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. මම මේ අවස්ථාවේ උපුටා ගන්නවා ඩේලි මිර පත්‍රයේ ජනවාරි 16 තියෙන එකේ සීගිරිය not open for night visits කියලා. දැන් මේකෙන් මම පෙන්නුවේ මෙන්න මේ වගේ රජයේ නිලධාරීන් උනන්දුතාවයක් ඇති කරන්න අවශ්‍යයි. මේ වගේව සංචාර කර්මන්ත විවෘත කළා පරිපාලන බාධකයක් වෙන්නේ නැති වෙන විදිහකට විවෘත කරන්න. මේක ලෝකයේම අද ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්න සීගිරිය මේක රජයේ නිලධාරීන්ට පහට පස්සේ වැඩ කරන්න බැරුනම අපේ
ආයතන
නැති වෙනවද කියන එක. ඒ වගේම තමයි මේ රටේ ජනාධිපතිම කියලා තියෙනවා බොටල් නෙක්ස් ගලෝ ඉන්වෙස්ටර්ස් අප්‍රෝල් නීඩඩ් 82 ඉන්ස්ටිටියුෂන් and මාස 24ක් යනවලු එක අවසරයක් ගන්න. මන් දන්නව මාව බාධා කරන්න හදනවා මට මිනිත්තු දෙකක් දුන්නත් මම එතන නවත්තන්නම්
අවසන් ප්‍රශ්නේ
මිනිත්තු පහක්
සංවිධායකතුමා
මේ අවස්ථාවේ
ලබා දුන්න කාලය තමයි
මේ කන්ටේනර් ක්ලියරන්සස් අපි පුළුවන් තරම් නවත්තන්න අවශ්‍ය මොකද ආයෝජකයන් වශයෙන් මේක ප්‍රශ්නයක් වෙනවා ඉදිරි ගමන්
කරන්න
අන්තිමට මම කතා කරලා මේ තියෙන්නේ අපේ විදේශ ශ්‍රමිකයන්ට මුකුත් ලබලා දෙන්නේ
නැහැ
ප්‍රොෆිට් එක මේව කරලා
තියෙනවා
ස්මෝල් ඇන් මීඩියම් මේවා මේ ඔක්කොම තුලින් මා හිතන විදිහට මේ අවස්ථාවේදී අපි අයවැයක් වශයෙන් අපි ඉදිරිපත් කරන්න තියෙන්නේ අයක් තියෙනවා මේකේ වැයක් තියෙනවා නමුත් හැමතැනම අතපත ගාලා තියෙනවා හැබැයි දැනන විදිහට නෙමෙයි ඒ නිසා මේක පුද්ගලික අංශයේ මැදිහත් වීමක් තුළ ඒක රාශි කරලා අපි ඔක්කොම ඒක රාශි වෙලා මේ රටේ ආර්ථික සවිශක්තිමත් කරන්න පුළුවන් විදිහකට වැඩි පිළිවෙලක් අපි පුළුවන් තර ඉක්මනට එකට වැඩ කරන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් අපි ආර්ථික ජයගම්මු නමුත් ඒකට අතීතයේ බැන බැන නෙවෙයි අනාගත ඉදිරියට ගමන් කරමින් තමයි වැඩ කරන්න අවශ්‍ය.
ගරු අනුරකරණාතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 19ක් කාලයක් ලැබී තිබෙනවා. ගරු හර්ෂණ සූර්යප්‍රිය
මහත්තයා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා සඳහන් කරපු ගානට වඩා බජට් ඩෙෆිසිට් එක තියෙන්නේ රුපියල් බිලියන 2200යි එතුමා සඳහන් කරේ වෙන ගණනක් 2900 ගණනක් වගේ තමයි මම දැක්කේ නමුත් ඇක්චුවල් කරෙක්ට් අමවුන්ට් එක 2200යි. Thank you.